ಸೋ ರಕ್ಷಣೆ ಆಗಿದೆ ಮಾ ಹಿಕ್ಮಕರನ್ನು ಮಾಡ್ತೇನೆ.
ಅರಮೇ ಜುಡಿಷಿಯಲ್ ಕ್ಯಾನಿಬಲಿಸಮ್ ಕ್ಯಾನ್ನೇ ಅಧಿಕರಣಮೇ ಮಿನಿ ಮರುವಾದೆ ಒನ್ನ ಪರಿವರ್ತನೆ ಕೆಸೆ ವಿಧ ವಸರಿನ್ ವಸರ ಪೌದ್ಗಲಿಕ ಹೋ ರಾಜ್ಯ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಅಭ್ಯಂತರವ ಹೋ ಬಾಹಿರವಾಶೆನ್ ಬೀಕರಣ ಉಪಾಧಿಧಾರಿನ್ ಸಂಖ್ಯಾತ್ಮಕವ ವೆಡಿಗೂ ಅದ ಓನ್ ಕೊಪಮನ ಸಂಖ್ಯಾವ ತರಂಗಕಾರಿ ರಕಿಯಾ ವೆಲಂದುಕೊಳ್ಳಟ ಇಕದುವೇದ ಯನ್ನ ಅದ ಮೂಲಿಕ ಗಟ್ಲು ಅಕ್ವೀತಿ ಬೆಲ ರಕಿಯಾ ಇಲ್ಲುಮಟ ಅಧ್ಯಾಪನ ಸುಧುಸುಖಂ ನುಗಲಪೀಮ ರಜೆ ರಕಿಯಾವಕ್ಮ ಅವಶ್ಯ ಬವಹ ಏ ಅನಿವಾರ್ಯ ಲಭಿಯುತು ಬವಟವನ ಆಕಲ್ಪೇ ಸ್ಯಾಮ ಜನಕೊಟಸಕ್ಮಾವರಣಿವನ ವಿಶ್ರಾಮ ಸಮಾಜ ಆರಕ್ಷಣೆಯ ನುಮತಿವೀಮ ಆದಿ ಕರುಣು ಮೆಮ ಗಟ್ಲೋಟ ಪದನಂ ವಿ ಅತಿ ಮೂಲಿಕ ಹೇತು ನೆನ ಕೆಸೇ ವತ್ ಮೆಮ ರಕಿಯಾ ವಿರಹಿತ ಭವನಿಸ ರಟಟ ಅಹಿಮಿ ವಣ್ಣೇ ವಟಿನಾಮ ತರುಣ ಮಾನವ ಸಂಪದ ಏ ಸಬವಿನ್ಮ ಮಾನವ ಸಂಪತ್ ನಾಸ್ತಿಯ ಎಮನಿಸ ಉಪಾಧಿಧಾರಿ ರಕಿಯಾ ವಿರಹಿತ ಭವ ಸಂಬಂಧ ಪ್ರಶ್ನೆ ಗಣನಾವಾಕ್ಯ ನಿರಿಪತ್ಕರಣ ಏಟ ರಜೇನ್ ಪಿಲಿತುರು ಬಲಾಪುರುತ್ವೇನ ಮೆರಟ ಸಿಟಿನ ಅಭ್ಯಂತರ ಬಾಹಿರ್ ಉಪಾಧಿಧಾರಿ ನೆತಲುವ ಸಮಸ್ತ ರಕಿಯಾ ವಿರಹಿತ ಉಪಾಧಿಧಾರಿನ್ ಸಂಖ್ಯಾವ ಕೊಪಮಂಡದ ಯನ್ನ ಪಿಲಿಮದವ ದತ್ತ ವಾರ್ತಾ ಪಾಲಾತ್ ಸಹ ದಿಸ್ಟ್ರಿಕ್ ವಶೇನ್ ರಜೆಯ ಸತುವೇದ ಏ ಸಭಾಗತ ಕರನ್ನಟ ಪುಲುವನ್ ಎಕ್ಕೆಕ್ ಪಲಾರ್ಥ ದಿಸ್ಟ್ರಿಕ್ಟ್ ವಶೇನ್ ದನಟ ರಾಜ್ಯ ಸೇವೆಟ ಉಪಾಧಿಧಾರಿ ಬಂಧವಾಗಣೀಮ ಸಂದಹ ಕ್ರಿಯಾತ್ಮಕ ಬಂಧವಾಗಣೀಮೇ ವೆಡಸಟಹನ ತಿಬೇದು ಎಸೇನಂ ಎಮ ಎಕ್ಕೆಕ್ ವೆಡಸಟಹನ್ ಮಗಿನ್ ಬಂಧವಾಗಣೀಮಟ ಅಪೇಕ್ಷಿತ ಉಪಾಧಿಧಾರಿನ್ ಸಂಖ್ಯಾವನ್ ಕವರೇ ಇವಾಗೆ ಮಮ ವಿಶೇಷನ್ನು ರಜೆಟ ಕಿಯನ ಕಮತಿ ಮೇ ಏಕೈಕ ಫಲಾತ್ ಏಕೈಕ ಪ್ರತಿಪತ್ತಿ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರಣವ ವಿನಿವಿಧ ಭಾವಯ ನೊಮತಿ ವೆಡ ಪಿಲಿವೆಲ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರಣ ಈ ಪಿಲಿಬಂದವ ಬರಪತಲ ಗಟ್ಲು ಉಪಾಧಿಧಾರಿ ನತರ ತಿಳಿದ ವಾರ್ಷಿಕ ರಾಜ್ಯ ಸೇವೆ ವಿವಿಧ ಸೇವಾವನ್ ಸದಃ ಕೊತರಂ ಉಪಾಧಿಧಾರಿನ್ ಪ್ರಮಾಣ ಕುಮಣ ವಿಷಯಶೇಷ್ಟ್ರೆಯ ಅಟತೆ ಅವಶ್ಯತೆಯನ್ನು ಪುರೋಕಥನೆ ಕರ ತಿಬೇದ ಏ ಮಾನವ ಸಂಪತ್ ಅವಶ್ಯತಾವ್ಯ ಏ ಎಮ ಮಾನವ ಸಂಪತ್ ಅವಶ್ಯತಾವೇ ಸಭಾಗತ ಕಲ ಹಾಕಿದೆ ಮೆಮ ಪುರೋಕಥನೆ ಸಿದುಕಿರೀಮ ಸಲಹ ವಗಕಿರಿಯಿತು ಆಯತನೆ ಕವರೇ ರಾಜ್ಯ ಸೇವೆಯ ಅವಶ್ಯ ಮಾನವ ಸಂಪತ್ ಬಿಹಿಕರ್ಣ ಲೆಸ ಅದಾಲ ರಾಜ್ಯ ಆಯತನೆ ವಿಸಿನ್ ಲಂಕಾವೇ ಅಧ್ಯಾಪನ ಶೇಷ್ಟ್ರೇವೇತ ನಿರ್ದೇಶ ಇದಿರಿಪತ್ಕರ ತಿಬೇದ ಎಮ ನಿರ್ದೇಶ ಸಭಾಗತ ಕಲ ಹಾಕಿದೆ ಮೆರಟ ಪವತಿನ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಅಧ್ಯಾಪನೆ ವರ್ತಮಾನ ಸಹ ಅನಾಗತೆ ಬಿಹಿವೆತಾಯಿ ಅಪೇಕ್ಷಿತ ದೇಶೀಯ ವಿದೇಶೀಯ ರಕಿಯಾವಲಟ ಗೆಲಪಿನ ಆಯುರಿ ಎಂಪ್ಲಾಯ್ಮೆಂಟ್ ಓರಿಯೆಂಟೆಡ್ ಏ ಆಕಾರ್ಯಟ ವೆನಸ್ವಿಯುತು ಬಾಬ ರಜೆ ಪಿಲಿಗಣ್ಯ ದಂಗ್ ವಿಶೇಷ ಅಧ್ಯಾಪನೆ ಮತ್ತು ಹೊಂದಿದ ಅನ್ವಯತಿ ಬಹು ದ್ಯೂನುಲೋಕೆ ರಟವಲ ಕರಿಕಿಲಾಯಕ ನಿರ್ಮಾಣೀಕರಣ ಕೊಟ್ಟ ಜಾತ್ಯಂತರ ಶ್ರಮವೆಲ್ಲದ ಕೊಲೆ ಅವಶ್ಯತಾವೇ ಪಿಲಿಬಂದದ ಒಂದು ಪರಿಶೀಲನೆ ಕರಳ ಏತ್ ವೆದಗತ್ ಹೇತು ಕರಗಣ್ಣ ಕರಿಕ್ಯುಲಾಯಕ ಸಿಲಬಾಯಕ ಸಕಸ್ ಕರಗಣ ಮೀವನ್ ವೆದಸಟಹನಕ್ ಸಂದಹ ರಜೆಯ ಗೆನೆಯತಿ ಕ್ರಿಯಾಮಾರ್ಗ ಕವದೆ ಉಪಾಧಿಧಾರಿನ್ ರಕಿಯಾ ವಿರಹಿತ ಭಾವೇ ವಿಷಮ ಚಕ್ರೇನ್ ಮುದುವಾಲಿ ಮುದೇಸ ಓನ್ ನವ ವ್ಯವಸಾಯಕಿನ್ ವಶೇನ್ ಗುಡನಗಿಮೇ ವೆಡ ಪಿಲಿಲ ವ್ಯರ್ಕಿರಿಯ ವಡಾತ್ ಯೋಗ್ಯವನ ಭವ ರಜೆ ಪಿಲಿಗಣ್ಯೇದ ಎಸೇನಂ ಉಪಾಧಿಧಾರಿನ್ ವ್ಯವಸಾಯಕತ್ವೇನ್ ಪೋಷಣೆ ಕಿರೀಮು ದೆಸ ರಜೆ ಗೆನೆಯತಿ ಕ್ರಿಯಾಮಾರ್ಗ ಕವರೇ ಉಪಾಧಿಧಾರಿನ್ ವ್ಯವಸಾಯಕತ್ವೇನ್ ಸಲಹ ಯಮುಖಿರೀಮ ಸುವಿಶೇಷಿ ನಯಪಹಸುಕನ್ ಲಭಾದೀಮೇ ವೆಡ ಪಿಲಿಲ ವ್ಯರ್ಕಲನು ಹಕಿರಿ ನಾನು ಸುಶೀಲ್ ಪ್ರೇಮಜಾನ್ ಸಮೆತ್ತುಮಾಟ ಕಿಯನ ಕಮತಿ ಮೇ ವಸರ ಅವಸಾನೆ ಅಪೆ ರಜೆ ಬಿಹಿವೆನ ಕೊಟ್ಟ 1 million ನ್ಯೂ ಬಿಸ್ನೆಸ್ ಸ್ಟಾರ್ಟ್ಅಪ್ಸ್ 1 million ನ್ಯೂ ಆಂಟರ್ಪ್ರಿನರ್ಸ್ ವ್ಯವಸಾಯಕ್ಕಿನ್ ಲಕ್ಷ ದಹಯ ಬೀಗಿರಿ ಮೇ ವೆಡ ಸಟಹನ ಅಪಿ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರ ಇವಾಗೆ ವೆಡ ಸಟಹನ ಬೆರಿದ ಮೇ ರಜೆಯಟ ಈ ಮೂಲಿಕ ಪ್ರಾಗ್ಧನೆಯ ಲಭಾದಿನಿ ಕ್ಯಾಪಿಟಲ್ಲಿಗ ಲಭಾದಿನಿ ಇವಾಗೆ ಕಾರಕ ಪ್ರಾಗ್ಧನೆ ವರ್ಕಿಂಗ್ ಕ್ಯಾಪಿಟಲ್ಲಿಗ ಲಭಾದಿನಿ ಮೀ ವ್ಯವಸಾಯಕ್ಕಿನ್ ಬವಟ ಪತ್ಕಿರೀಮೇ ವೆಡ ಸಟಹನ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರನ್ನಟವತ್ ರಜೆಯಟ ಸಿತಿವಿ ಲಗ್ನದ ಕೀನಿಕ ಮಂಗ ಹಣ್ಣಟ ಕ್ಯಾಪಿಟಲ್ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಅನದ್ಯನ ಸೇವಿಕಿನ್ ವಿಸಿನ್ ನುಕಡವಾ ಸಿದುಕರಗಣೆ ಅನ್ನು ಲಭನ ವೆಡವರ್ಜನೆ ಸಂಬಂಧಿನ್ ರಜೆ ಗೆನೆತಿ ಕ್ರಿಯಾಮಾರ್ಗವಲ ವರ್ತಮಾನ್ ಪ್ರಗತಿ ಕವರೇ ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති ගැටලුවලට රාජ්‍ය පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති විසඳුම් මොනවාද? ඒ සඳහා දෙපාර්ශවයේ එකඟතාවයේ කෙබඳු? මෙම තත්ත්වය නිසා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සහ අවසන් විභාග කටයුතු වලට ඇති කරනු ලබන බලපෑම निराකරණය කිරීමට රජය ගනු ලබන පියවර කවරේද? ඒ වගේම මම අවධානය යොමු කරන්නට කැමති 40,000ක ගුරුහිඟයක් අපේ රටේ පවතින මොහොතක එදා කොරෝනා සමයේ සිට 40,000ක ගුරුහිඟේ මගහරවා ගන්නට 22,000ක් සංවර්ධන නිලධාරීන් ඉතාමත්ම වැඩගත් කාර්යභාරයක් ඉෂ්ට කරා. අද ඒ අය විශාල වශයෙන් මැසිවිලි ළඟනවා. ඒ අය ඉන්න අස්තීතිමල තත්ත්වයේ පිළිබඳව ඒ අය ගැනත් හිතලා බලලා ඒ අයටත් ස්ථාවර වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න රජයේ කටයුතු කරනවද නැද්ද කියන එක මම අහන්නට කැමතියි. විශේෂයෙන්ම මතක් කරන්නට කැමතියි යාපනයේ ගිය අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට ඒ ප්‍රදේශයේ රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක නියැලී සිටියා. ඒ අයවත් අපි හමු වුණා. ඒ වගේ මම ඔබතුමාට මතක් කරන්න කැමති ගුරු ශේෂ්ත්‍රයට සම්බන්ධ වුණු සංවර්ධන නිලධාරීනුත් දැන් උද්ඝෝෂණයක නියැලී සිටිනවා. ඒ අයටත් සාධාරණත්වය ඉෂ්ට කරන්න මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ටත් තිරසර වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් අසල ලද 27(2) ප්‍රශ්නයේ ප්‍රශ්න කීපයක් මා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු වෙනවා. ඒ පිළිබඳව මම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ එතුමත් අද මතු කරපු විශේෂයෙන්ම 2019 වර්ෂයේදී අයදුම්පත් කැඳවලා රැකියා විරහිත උපාධිධාරී කියන කණ්ඩායමට අයත්වන උපාධිධාරීන් 52,000ක් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් හට රාජ්‍ය සේවයේ පත්වීම් දුන්නා. එදා වේ පත්වීම් සඳහා අයදුම්පත් කැඳවනකොට එදා සමහරු චෝදනා කළා නම් හිටන් ඔය බොරුවට කැඳවන්නේ කවදාවත් ඔක දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එදා හිටපු ඒ පත්වෙච්ච ආණ්ඩුවේම අනුප්‍රාප්තික ආණ්ඩුව තමයි මේ තාම යන්නේ. හැබැයි එදා ඒ පත්වීම් ටික දුන්නා. දැන් මේ සියලු දෙනාම සංවර්ධන නිලධාරීන් හට රාජ්‍ය සේවයට එක්වන උපාධිධාරීන්ගේ මූලික වැටුප ලබන. දැන් මේ පිරිසෙන් 23,000ක් රජයේ පාසල් වලට, ජාතික පාසල් ස්වල්පයක සහ පළාත් පාසල් බහුල වශයෙන් ගුරුවරුව හැටියට පුහුණු වෙන්න යෙදුවා. හැබැයි නාමය සංවර්ධන නිලධාරී නාමය. ඒතර දැන් මේ අමාත්‍යංශය මම බාර ගන්න අවස්ථාවෙනුට ගිය අමාත්‍ය මණ්ඩල සංදේශ අනුව මේ පිරිස වසර 3කින් පස්සේ අභ්‍යාසලාභී පත්වීමක් දීලා වසර 3කින් පස්සේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විභාගයක් තියලා සමුක පරීක්ෂණය දීලා බඳවා ගන්න තමයි යෝජනා කරලා තිබ්බේ. එතකොට ප්‍රශ්නයක් වතුනා වසර 3කින් පස්සේ අපි හිතමු 100%ම සමත් වේද කියන්න බෑ. කවුරුන් හෝ අසමත් වුණොත් මොකද කරන්න කියලා. එපාර සාමාන්‍යයෙන් ගුරු සේවස්තුනෝ බඳවා ගන්නා ක්‍රමය තමයි උපාධිධාරීන් ඉස්සෙල්ල තිනවා සේවා ව්‍යවස්ථාව අනුව විභාගයක්. 35ට අඩුයි උපාධියක් තියෙනවා. උපාධි වර්ගයේ ඒ වෙලාවදී සලකන්නේ නැහැ. දැන් මේ සැරේ අපි විද්‍යාගුරුවරුන් ගන්න ඕන විද්‍යාගුරුවරුන් කියලා කිව්වා. ඒතර විද්‍යාගුරුවරුන් සඳහා වාණිජ ගුරු උපාධිධාරීන්ට ඉල්ලන්නේ නැහැ. නමුත් මෙතෙන්දී එහෙම වර්ගීකරණයක් කළා නැහැ. සියලු දිනාටම ඒ යෝජනාව තිබුණේ. ඒ පාර අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දු කළා රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කළා. මේ සියලු දිනාටම රජයේ සේවයේදී ඉන්න දැන් මෙතන යම් පිරිසක් සංවර්ධනහෙන්ට පාසල් වලට දැම්මා. හැබැයි තව පිරිසක් පාසල් වල ගුරු වෘත්තියට එන්න කැමති අය රජයේ සේවයේ කාර්යාලවල හිටියා. ඒගොල්ලන්ට එන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔක්කොටම අවස්ථාව දෙන්න සහ හොඳ තෝරා ගැනීමක් අවශ්‍ය නිසා මේ සියලු දිනාටම අවකාශ දුන්නා. විභාග තියන්න හිටියේ 2023 මාර්තු 25. මෙයින් කණ්ඩායම් හතරක් අධිකරණයට ගිහිල්ලා අභියෝග කළා. එකක් 35ට අඩු 40 සීමාව 45 දක්වා වැඩි කරන්නයි කියලා. එකයි. දෙක, විභාගයට පෙනින්න අවශ්‍ය නැහැ. දැන්ට පුහුණු වෙන නිසා කෙලිම පත්වීම් දෙන්න කියලා. එතකොට එහෙම වුණොත් අර කැබිනට් පත්‍රිකා දෙකේම තියෙන හරය සහ ගුරුවරුන් බඳවා ගැනීමේ ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මේ අවසාන වශයෙන් මේක එකඟතාවය දෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව රජයේ පත්වීම්. ඉතින් මේක දැන් අවුරුද්දයි මාස 3ක් අධිකරණේ තාම නඩුව යනවා. හැබැයි මේ අතරතුර ඔය 23,000න් 6,000ක පමණ පිරිසක් පළාත් 9 මට්ටමින් තිබිච්ච විභාගවලට පෙනී ඉඳලා ගුරු සේවා ව්‍යවස්ථානුව පත්වීම් ලබලා තියෙනවා. දැන් එතකොට අපි ගණනය කිරීමක් කරලා තිනවා දල වශයෙන් මෙතන දැන් 23000 6000ක් විතර මෙතන අඩු වෙලා තිනවා තවත් අය වෙන වෙන රැකියාවලට ගිහිලා තිනවා දැන් අපි විශ්වාස කරනවා 16000ක පමණ පිරිසක් මෙතන ඉඳීවි කියලා සංවර්ධනධාරින් හැටියට දැන් එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ නිසා අපි රජයක් හැටියට මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඒක මට මෙතන කියන්න බෑ අධිකරණෙත් නඩුවක් තිනවා ඒක හෙට ගැනීමට නියමිතව තිනවා ඒ නිසා අධිකරණ ක්‍රියාමාර්ගයට ඔව් එහෙම එකක් අපි නොකර අධිකරණයේ නඩුව එහෙම තින්නේ විභාගේ නවත්තලා තින එක. එතකොට අපේ වෙන කටයුතු වලට ඒක බාධාවක්ද කියන ප්‍රශ්නේ වෙනම තිනවා. ඒ නිසා ඒකට බාධාවක් නොවෙන්න මේ සංවර්ධන නිලධාරීන් පාසල් රණුත්තල තියෙන ප්‍රශ්නේ විසඳීම සඳහා අපි විකල්ප ක්‍රියාමාර්ගයක් ඊළඟ සති දෙක තුන තුලදී අපි ගැනීමට නියමිතව තිනවා ඒ සඳහා කටයුතු කරගෙන යනවා. මට දැනට කියන්න පුළුවන් ඉච්චරයි. එතකොට මම විශ්වාස කරනවා අපි දෙන විසඳුම ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දැන් ගරු කථානායකතුමනි සමහර උපාධිධාරීන් ඉන්නවා පාසලේ උගන්නන්න විෂයක් නැහැ. දැන් අපේ රටේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල 17 සහ අනිත් ආයතනවල ප්‍රථම උපාධි පාඨමාලා තියෙනවා 850කට වැඩි ප්‍රමාණයක්. ඩිග්‍රි කෝසස් සමහර ඒවා ෆැකල්ටි එකේ ඉන්න ෆැකල්ටි මෙම්බර්ස්ලා ගන්න වැඩි ඉන්ටේක් එකට වඩා. ඒක අපේ රාජ්‍ය මන්ත්‍රීතුමා දවසක් කිව්ව මෙතෙන්දී. හරි. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ඊළඟට එතුමාගේ ප්‍රශ්න පිළිතුරු දෙන ගමන් කියනවා ඉස්ලාම් මේ ප්‍රශ්නේ අපි විසඳනවා විසඳුම් ක්‍රියාමාර්ගයකට යනවා. එතකොට ඒ ප්‍රශ්නේ මම හිතනවා විසඳන්න. හැබැයි දැන් ප්‍රශ්නේ වෙන්නේ ගරු කථානායකතුමනි පාසලේ උගන්වන්න විෂයක් නැති උපාධියක් කරලා. හරි. අපි දුමු පුරා විද්‍යා විෂය. එතකොට ඒක ඉතිහාසය උගන්වන්න බලන්න. එහෙම නැහැ. ගුරු සේවා ව්‍යවස්ථාව අනුවත් පාසලේ උගන්වන්න තියෙන විෂයන් උපාධියේ තිනෝනේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඒක අනුව තුනෙන් එකක් ඒ විෂය උගන්වන එකෙන් ආවරණය වෙන්න ඕනේ. නැත්නම් උගන්වන්න බෑනේ. දැන් වාණිජ විද්‍යා ගුරුවරයෙකුට ගිහිල්ලා ගණිතය උගන්වන්න බෑනේ. උසස් පෙළ උසස් පෙළ විද්‍යා උපාධිධාරියෙකුට ගිහිල්ලා වාණිජ උගන්වන්න බෑ. ඒ වගේ. එතකොට ඒ විෂය ගැලපෙන්නේ නැතිව තිනෝ නම් ඒකටත් අපි විකල්පයක් දෙනවා. අපි මොකද අපේ පාසල්වල මේ ප්‍රතිසංස්කරණය ව්‍යාප්තම කරනකොට කාර්යාලයේ සේවයට පිරිසක් අවශ්‍ය වෙනවා. පාසලෙන් අපි එළියට දාන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ මානව සම්පතක් හැටියට යොදන්න පුළුවන් ආකාරයත් අපි යෝජනා කරනවා. එතකොට විෂය ගැළපෙන උපාධිය තියෙන ඒක. ඊළඟට සමුගම පරීක්ෂණයක් තියෙනවා නම් එතෙන්ද මිනිත්තු 5ක් 6ක් Tamanට අදාළ විෂයේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න ඕනේ. හරි. ඊළඟට පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් এডুকেෂන්. ඒකත් ගන්න අපි කාලයක් දෙනවා. ඉතින් මේ ඔක්කොම සංකලනය කළා මේක විසඳන්න පුළුවන් ක්‍රියාමාර්ගයකට ඊළඟ සති දෙක තුලදී යනවා කියන එක මම මේදී සඳහන් කරනවා. ඒක දැන් අපි සැලසුම් කරගෙන කටයුතු කරගෙන යනවා. ඊළඟට ගරු විපක්ෂ නායකතුමා වගේ කිව්වා වගේ මේ වෙනකොට 40,000ක ගුරුහිංගයක් නැහැ. මොකද පළාත් මට්ටමින් විභාග තියලා දැන් 13,000ක් අරගෙන තියෙනවා. ඒතර අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණ වේදේ සහ විදේශ භාෂා 3000ක පත්වීම් දෙන්න දැන් සමුග පරීක්ෂණ තියලා ඔක්කොම ඉවර කරලා තිනවා. අවසාන ලකුණු ලැබුණාම ඒ පත්වීම් ටිකත් අපි දෙනවා. එතකොට අපේ ගණනය කිරීම අනුව දැන් ඔය ඉතුරු වෙලා තියෙන පිරිසේ විෂය ගැලපෙනවා නම් ඒ ටිකට යම් විකල්පයක් දුන්නොත් සම්පූර්ණයෙන්ම උරුහිංගේ අවසන් වෙනවා. හැබැයි ප්‍රාථමික අංශය උගන්වනවා නම් අපිට වෙනම පාඨමාලාවක් කරන්න වෙනවා. ප්‍රයිමරි এডুকেෂන් එකට ගුරු අධ්‍යාපනඥ සේවයේ අපේ පීඨවල හෝ ට්‍රේනින් කොලෙජස් වල හෝ ගුරු මධ්‍යස්ථාන වලදී ඒකත් අපි සැලසුම් කරගෙන යන්නේ. ඒක ඉතින් මම ඒකට පිළිතුරු එකයි මම හිතනවා සෑහීමකට පත් වෙන පිළිතුරක් මම දුන්නයි කියලා මේ කාරණේ සම්බන්ධයෙන්. ඊළඟට එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු හැටියට මේ පිළිබඳ තොරතුරු දැනට අධ්‍යාපන අමාත්‍යන් සතුව නැහැ. මොකද රැකියාව විරහිත උපාධාරීන් පිළිබඳව කටයුතු කරන වෙනත් රාජ්‍ය ආයතන තියෙනවා. දැන් සැලසුම් කිරීමේ සකස් කිරීමේ අමාත්‍යංශය තමයි මේ තොරතුරු තියෙන්න ඕනේ. අපිට පුළුවන් UGC එකෙන් අවසාන වශයෙන් දෙන්න අපි තුමු අවුරුද්දකට 43,000ක ඉන්ටේක් එකක් තියෙනවා. පාඨමාලා හැම එකටම. හැබැයි මේකෙන් අවුරුදු 3 පාඨමාලා තියෙනවා. ඊළඟට ස්පෙෂල් ඩිග්‍රී වලට අවුරුදු 4 යන්න පුළුවන්. ඒතර එහෙම පාස් අවුට් වෙන ගානට අපිට කියන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ පීට වලින් මෙන්න මේ විෂයන් යටතේ පාස් අවුට් වෙනවායි කියලා. දැන් මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන සිළු දෙනා පහේ ඊළඟ අවුරුද්දෙන් පස්සේ යනවා. ඉංජිනේරින් ෆැකල්ටි එකේ 90%ක් වගේම රැකියා ලැබෙනවා. මාකටින් ලැබෙනවා. හැබැයි නොලැබෙන උපාධි ප්‍රමාණිකුත් තියෙනවා රැකියා විරහිත උපාධි. ඒක ඒ උපාධිධාරීන්ගේ වරද නෙවෙයි. ඒගොල්ලන්ට තිබෙන විෂය ධාරාව නැති නිසා ගම්පලාත් වෙල ඒ ඇට ඒ විෂය ධාරාව ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් තීන විෂය ධාරාව ඉගෙන ගන්න. ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි තාක්ෂණ වේදය හඳුන්වා දීලා. තාක්ෂණ වේදයේ කෝෂස් තුනක් තියෙනවා. ජෛව තාක්ෂණයේ, ඉංජිනේරු තාක්ෂණයේ, තොරතුරු තාක්ෂණයේ අද විශාල ඉල්ලුමක් තියෙනවා. මං හිතනවා ඊළඟ අවුරුදු කීපේ යනකොට අර කලා උපාධාරී ක්ෂේත්‍රයේ අවශ්‍යයි. කලා උපාධාරී දැන් පුරා විද්‍යාවට අවශ්‍යයි, සෞන්දර්යයට අවශ්‍යයි. හැබැයි ඊට වැඩිපුර එන ටික අපි උත්සාහ කරන්නේ මේ තාක්ෂණ වේදයේ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යවලා ඒ පැත්තෙන් ඒව ශක්තිමත් කරන්න. මම ඊළඟට පැහැදිලි කරන්නම් ඒකේ තොරතුරු. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඒක. ඊළඟ කාරණේ තමයි දෙවෙනි ප්‍රශ්නේ, ඒකේ පිළිතුර මේ පිළිබඳ තොරතුරු සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ අනිකුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු වෙනත් ආයතන වලින් ලබා ගත යුතු වගේම සෙන්සස් ඇන් ස්ටැටිස්ටික්ස් එකෙන් ගන්න පුළුවන්. දැන් ගරු කතානායකතුමනි, අපි උදාහරණයක් ගත්තොත් මැලේසියාව. ගාන කියන්නේ ඉතින් ගාන මංගාව නෑනේ. අධ්‍යාපන අමාත්‍යාංශය නෑ ඒ තොරතුරු. ඒකට වෙනේවෙන් තොරතුරු. රජයෙන් අහන්නේ ඒක. දැන් ඊය අහලා අද උත්තර දෙන්න බෑ. ඔබතුමා පිළිගන්නවනේ. මම ඒක ඉදිරි දිනයකදී දෙන්නම්. හැබැයි ඔබතුමාත් පිළිගන්නවා ඇති. දැන් අපි කවුරුත් පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ රටේ ප්‍රශ්නයක් ගන්නනේ මේ කතා වෙන්නේ. දැන් මැලේසියාව කොහොමද කරන්නේ? මැලේසියාව තියෙන අවුරුදු 5-5 හියුමන් රිසෝස් ඉන්ඩෙක්ස් එකක් හදලා කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා සෑම වෘත්තියකම ඒගොල්ලන්ට වාර්ෂික අවශ්‍යතාවය ගණනය කරලා තියෙනවා. ඒ ගණනය කිරීම අනුව තමයි ඒගොල්ලෝ මානව සම්පත සකස් කරන්නේ, පාඨමාලා නවීකරණය කරනවා. දැන් ගරු කතානායකතුමනි, මම කිව්වා 850කට වඩා තියෙනවා කියලා පාඨමාලා ප්‍රථම උපාධි. මේ පාඨමාලා වලින් කීයක් අරගෙන ගිහිල්ලා රැකියාවක් ගන්න පුළන්ද කියන අපේ රටේ? ඊළඟ අවුරුදු 10 තුල මේ රටේ රැකියාව වෙනස් වෙනවා, සීග්‍රෙන් වෙනස් වෙනවා. මේ රටේ නෙවෙයි ලෝකේ. අද තියෙන අපිට දකින්න තියෙන රැකියාව තව අවුරුදු 10කින් නැහැ. කෘතිම බුද්ධිය, තොරතුරු තාක්ෂණය, මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා සම්පූර්ණ වෙනස් වෙලා ගිහිල්ලා. දැන් ගරු කතානායකතුමනි, මම මේ බැංකුවක හිටපු හිත දන්නේ. අපේ බැංකුවට ගිය කාලේ කැල්කියුලේටරෙන් තමයි ගණනය කළා, ට්‍රයල් බැලන්ස් දාලා, ෆයිනල් account සඳලා ඔය ඔක්කොම ටික කළේ. කෑෂ් ෆ්ලෝ, ෆන්ඩ් ෆ්ලෝ. දැන් අද මොකක්වත් කරන්න ඕනේ නැහැ. සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා. ටක්කල ට්‍රයල් බැලන්ස් එක තප්පර ගණන් ගත්තා. ෆයිනල් account එක තප්පර ගණන් හැදුවා. එතකොට ගණකාධිකාරින්ට මොකද කරන්න තියෙන්නේ? අරක චෙක් කරන්න විතරයි. හරියට එන්ටර් කළාද කියන එක විතරයි. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා තිනු. ඉතින් එතකොට අපේ විශ්වවිද්‍යාල අපි සාකච්ඡා කරනවා මේවා ගැන, පාඨමාලා නවීකරණය විය යුතුයි. මේ හැමදාම මේ එකම විෂයන් තුන තියාගෙන අවුරුදු 25කට කලින් තියෙච්ච දැන් ආර්ථික විද්‍යාවේ ප්‍රශ්නත් අද වෙනස් වෙලා. ඉතින් ඒක නිසා ඒ සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය දැන්ට කටයුතු කරගෙන යනවා. මේ රැකියා විරහිත උපාධාරින් බිහි වෙන්නේ අධ්‍යාපන ක්‍රමයේම වරදින්. ඒකට ඒ රැකියා විරහිත උපාධාරින්ට වරදක් කියන්න බෑ. හැබැයි අනිත් පැත්තෙන් තව එකක් තියෙනවා. දැන් සමහරු චෝදනා කරනවා මේ නන් ස්ටේට් සෙක්ටර් එකේ. අපේ රටෙත් තියෙනවා, NIBM එක තියෙනවා, NSBM එක තියෙනවා, එතකොට සිනෙක් එක තියෙනවා, තව ඒ වගේ ආයතන තියෙනවා. දැන් මේවා එම්ප්ලොයබිලිටි කොහොමද? 90%න් එහා මේවා එම්ප්ලොයබිලිටි. හැබැයි ඒවට කියන්නේ කඩ කියලා. හැබැයි කඩේ යන මිනිහට රැස්සාව තියෙනවා. අපේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධිය අරන් එන කෙනාට රැස්සාව නැහැ. එතකොට මෙතනයි ප්‍රශ්නේ. ඒක නිසා ඇයි ඒගොල්ලෝ රැකියාව වෙනදකට ඕන විදිහට නවීකරණය කරනවා? දැන් මම දන්නවා මං නම් කරන්නේ නැහැ, මොකද ප්‍රොමෝෂන් එකක් මට කරන්න බෑ නන් ස්ටේට් සෙක්ටර් එකේ. සමහර ඒවා IT වර්චුවල් සේකේ ඇවිල්ලා හිටා මාකටිං මැනේජර්ස්ලා ලෙක්චර් කරනවා. ඇයි? ඒගොල්ලෝ ප්‍රායෝගිකව යෙදෙනවා ඒක. ඒතර ඒගොල්ලෝ අර දරුවෝ ඉන්ටරැක්ට් කරන්න කෙලින්ම ප්‍රායෝගිකව එතන කරන්න ඇත. එතනයි තියෙන්නේ. එතකොට ලෙක්චරර් පවා ප්‍රායෝගිකව දන්නවා කොහොමද ඇප්ලිකේෂන් එක කරන්නේ. දැන් මෙතුමයි මම අපි දෙන්නම නීති ක්ෂේත්‍රේ. හරි. දැන් නීති උපාධියක් අරගෙන ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද? ඒ නිසානේ නීති විද්‍යාලය තියෙන්නේ. ඒතර නීති විද්‍යාලෙ ගිහිල්ලා තව මාස 6ක් රැප්‍රෙන්ටිස්සුත් කළා. ඊට පස්සේ තව අවුරුදු කීයක් යනවද? දැන් මෙතුමා ජනාධිපති නීතිඥයෙක් වෙන්න කොච්චර කල් ගියාද? උසාවිය කියන එක ප්‍රැක්ටිස් එකක්. සාක්ෂිකාරකගේ කටින් එන්නේ ඊළඟ වචනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. කොලේක ලියාගෙන ගිහිල්ලා හරස් ප්‍රශ්න අහන්න බෑ. හරි. ඉතින් ඒක එක ස්කිල් එකක්. එතකොට මේ ස්කිල් එක ඒක ග්‍රේඩ් 1 ඉඳලා පුරුදු කරන් යන්න ඕනේ. මේ පෙරපාසලේ ඉඳලා පුරුදු කරන්න මෙතුමගේ රිපෝට් එකේ තියෙනවා. ඉතින් අපි ඒ ටික කරන් යනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක තමන් ඉගෙන ගන්න දේ පවා ප්‍රායකව යොදවන්නේ කෙසේද කියන කාරණයක තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික මුඛ්‍ය හරය. ඉතින් ඒක නිසා අපි ඉස්සරහට ගේනවා. ඉදිරි කාල සීමාව තුළ දැනට කරලා තියෙන වැඩ කොටසක් මම කියන්නම් තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට මේ employment oriented. ඒක අපි පිළිගන්න. අපේ පාඨමාලල employment oriented වෙන්න ඕනේ. මේ සඳහා කීපයක් කරලා තිනවා මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා උපාධාරින්ගේ විෂයමාලා නූතනට ගැලපෙන විදිහට දැනට යාවත් කාලින කරගෙන යනවා. ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ STEM education එක ප්‍රවර්ධනය කරනවා. Science, Technology, Engineering, Arts, Mathematics. නව උපාධි පාඨමාලා හඳුන්වා දෙනවා. ඊළඟට the pre-university online e-learn english language teaching කොටස දැන්ට කරගෙන යනවා. ඊළඟට මේ કૃතිම බුද්ධි විශ්වවිද්‍යාල විෂය ධර්ම හඳුන්වා දීමේ කටයුතු දැන්ට කරගෙන යනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය, ඒකට පිළිතුර සමයි මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල 17 විශ්වවිද්‍යාල ව්‍යාපාර මධ්‍යස්ථාන University Business Linkages UBL පිහිටුවා උපාධි හදාරලමන විද්‍යාර්ථියාට වෙළඳපළ කර්මාන්තාශ්‍රයෙන් අධ්‍යක්ෂීම් ලබා ගැනීමට ඉඩහසර සලසා ඇත. මේ මධ්‍යස්ථාන හරහා එයට ප්‍රායකව කොහොමද මේකට කටයුතු කරන්නේ, ණයගන්නේ කොහොමද, මේ සියල්ල පිළිබඳව අවබෝධය ලබා දෙනවා. ඊළඟ අවසාන ප්‍රශ්නයෙන් අහන්නේ මේ පිළිබඳව, මේ අවසාන ප්‍රශ්නේ තියෙන මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නේ පරිබාහිර වුණාම ගරු කතානායකතුමනි, මේ ළඟදි මම ගියා චිකාගෝ වලට කිලෝමීටර් 200ක් විතර එහෙන් තියෙන සදන් ඉලිනොයි යුනිවර්සිටි. අපේ මහාචාර්යෝ එකේ උගන්වනවා. අපේ ළමයි 50කට වැඩි පිරිසක් මාස්ටර්ස් ඇන් PhD කරන. ඒ ටිකක් ග්‍රාමීය පරිසරයක තියෙන. හැබැයි විශාල පිරිසක් දරුවෝ ඉගෙන ගන්නවා. ඉතාම හොඳ මට්ටමේ අධ්‍යාපනයක් තියෙනවා. මම ගියාම ඇමරිකාවේ දැන් නිෂ්පාදනය වෙන අයිස්ක්‍රීම් නෙමෙයි. හැබැයි නිකන් බෝල බෝල පැකට් එකේ තියෙන ෆ්‍රීසර් එක. මේක එළියට ගත්ත ගමන් අයිස්ක්‍රීම් එකක් වගේ දිරේ. මේ ප්‍රොඩක්ට් එක හදලා තින්නේ යුනිවර්සිටි එකේ රිසර්ච් සෙන්ටර් එකේ. අර අපේ විපක්ෂ නායකතුමා කිව්වාගේ ප්‍රයිවට් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ඇවිල්ලා ළමයිනුත් එක්ක රිසර්ච් එක කරලා. රිසර්ච් ෆයින්ඩින් එක. අද වැඩියෙන්ම අලෙවි වෙන භාණ්ඩය බෝට් එක පරිවර්තනය වෙලා තියෙනවා. අපිට ටෙස්ට් කරන්නත් දුන්නා. ඔන්න බලන්න විශ්වවිද්‍යාලයේ ගිහිලා තියෙන තැන. ඒ කියන්නේ රිසර්ච් සෙන්ටර් එක විශ්වවිද්‍යාලේ ඔන්ටර්ප්‍රනර්ස්ලාට ඇවිල්ලා රිසර්ච් කරන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න පුළුවන්. මං අහන්නේ අපේ දැන් මෙයා මෙච්චර ව්‍යාපාර කඩම් වැටලා තියෙනවා. ස්මෝල් ඉන්ඩස්ට්‍රීස් ඔන්ටර්ප්‍රනර්ස්ලා. අපේ මැනේජ්මන්ට් තියෙන විශ්වවිද්‍යාලයක පුළුවන්නේ සෙන්ටර් එකක් හදලා රිසර්ච් කළා ළමයින්ට මේ ව්‍යාපාරේ ගොඩනගන්නේ කොහොමද කියන එක උපදෙස් දෙන්න. කන්සල්ටන්සි එකේ මුදල් හොයන්න පුළුවන් විශ්වවිද්‍යාලයට. මෙහෙම අද ලෝකයේ ප්‍රවණතාවය. අපේ සමහර තැන්වල කෙරෙනවා. නමුත් ඒක එහෙමම නෑ. දැන් ඒ වෙනුවට මොකද වෙන්නේ? දැන් අද දිනපතා පුවත්පතක් ගත්තොත් එහෙම පිටුවක් පෙරෙන්න තියෙනවා මහාචාර්යවරුගේ ලියුම. ලියුම් ලියන්න පුළුවන් පත්තරේ. හැබැයි තමන්ගේ ඉගෙන ගන්න උපාධිධාරියා ඩොට් ඇවිල්ලා රස්සාවක් කරන්නේ කොහොමද කියන එක එතන උගන්වන්න බෑ. ඒක වෙන්නේ නෑ. ඔතනයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් මේක ප්‍රී ස්කූල් එකෙන් පටන් අරන් විශ්වවිද්‍යාල පද්ධතියෙම මේක වෙනසකට යන්න ඕනේ. මම කලින් කිව්වා වගේ සමහර ෆැකල්ටි වල ඇකඩමික්ස්ලා වැඩි ඉන්ටේක් එකට වඩා. ඔන්න ඕක තමයි තියෙන தත්ත්වය. ඉතින් ගරු කතානායකතුමනි, මේක දැන් නෙවෙයි අනාගතයේදී පවා මම හිතන්නේ සැලසුම් සකස් කිරීමේදී මේක වැදගත් වෙනවා. අවසාන ප්‍රශ්නය ගරු විපක්ෂ නායකතුමනි, මම වතාවන් කීපයක් පිළිතුරු දීලා තිනවා. මේ අනධ්‍යයන සේවකින්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි 2018 107 කින් මහාචාර්යෝ ආචාර්යවරුන්ගේ වැටුප වැඩි වුණා. අනිත් අයගේ වැඩි වුණේ 85 92 115 පරතරයක් තිබ්බා. එතකොට 2018 ඉඳලා අවුරුදු 6ක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නේ තමයි දැන් මේ මට විසඳන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම කැබින් පත්‍රිකා දාලා තිනවා, සාකච්ඡා කරලා තිනවා, භාණ්ඩාගාරයට යවලා තිනවා. හැබැයි දැන් මේ කණ්ඩායමේ මේ විෂමතාවය ඉවත් කරනකොට තවත් පිරිසකගේ විෂමතාවයක් ඇති වෙන්න බෑ. ඒ නිසා තමයි අර කමිටුවක් පත් කළා මේක සෙවීම සඳහා කටයුතු කරගෙන යන්නේ. දෙවෙනි ඉල්ලීමාවේ MC එක හිලව් දීමනාවේ ඇකඩමික්ස්ලට ඇකඩමික් ඇලවන්ස් එක දුන්නේ පස්සේ ඉල්ලීමාවේ. එතකොට ඒක ප්‍රතිපාදන හදලා නැහැ. නමුත් අපි උත්සාහ කරනවා යම් ආකාරයකින් එතෙන්ට විසඳුමක් ලබා දෙන්න. ඊයේත් සාකච්ඡා කළා, අදත් සාකච්ඡාව යනවා. අපිටත් උනේ කඩිනමින් මේක ඉවර කරගන්න. මොකද ළමයින්ට ලෙක්චර්ස් දුන්නට විභාග පරක් වෙනවා, කොන්වොකේෂන් පරක් වෙනවා, රෙජිස්ට්‍රේෂන් වල ප්‍රශ්න තියෙනවා, විදේශ විද්‍යාර්ථියන්ට යන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රායක ප්‍රශ්න ටික අපි කොහොම විසඳ ගන්න ඕනේ? ඉතින් ඒ සඳහා භාණ්ඩාගාරයේ අවධානය යොමු කරලා තිනවා අපිට එකඟතාවයක් එනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට තිබෙනා වූ ප්‍රතිපාදන වලි යම් විසඳුම් ක්‍රියාමාර්ගයකට එන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒකට සූදානම්. ඔව්
හරි.
ඔව්
අමාත්‍යතුමනි, මේක විශේෂයෙන්ම ඉම්රාන් මහරුෆ් මැතිතුමා ඔබතුමාගෙන් ඊට පෙරත් අහපු ප්‍රශ්නයක්. ත්‍රිකුණාමලයේ ජහිරා විද්‍යාලයේ ඒ ලෙවල් ප්‍රතිඵලය තවම ලැබිලා නැහැ. එතකොට 70 දෙනෙකුගේ දරුවන්ගේ ඒ ලෙවල් ප්‍රතිඵලය නිකුත් කිරීම ඉක්මනින්ම සිදුවෙන්නට ඕන ඔබතුමා කියලා තියෙනවා. මේ පහුගිය සතිය ඇතුළත ඒක කරනවායි කියලා කරුණාකර මේ ගැන හොයලා බලලා ඔබතුමා කරුණාකරලා ඉක්මන් තීන්දුවක් ගන්න.
ඔබතුමනි, එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ විභාග ශාලාවට එනකොට පර්දාව පැනඳගෙන එනවනම් මේක ඇරලා කන් දෙක පෙන්වන්න ඕනේ. ඒවට හේතු තින මම ප්‍රසිද්ධිය කියන්න යන්නේ නැහැ. මේවා සිදුවෙන ප්‍රදේශ තියෙනවා. ඒව ගැන මම කියන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවේදී ඒක සිදුවෙලා නැහැ. යම් ඉන්විජිලේටර් කෙනෙක් ඒක ඕනෑවට වඩා ඒක අරගෙන තියෙනවා. හැබැයි ඒ දරුවන්ගේ ප්‍රතිඵල වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඒ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන විභාග දෙපාර්තමේන්තුව ඒක නිකුත් කරાવી. එතුමා මට දුරකථනින් කතා කළා. තවත් මන්ත්‍රීවරු කතා කළා. දැන් ඔබතුමත් ඇහුවා. විභාග කොමසාරිස්තුමා ඒක ඊළඟ දින කීපය තුළ දෙයි.
දැන් ඔබතුමා අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස ගැන සිදුවිය යුතු පරිවර්තනාත්මක කාර්යභාරය ගැන ඔබතුමා ලොකුවට කතා කරා. දැන් අත්ත වශයෙන්ම ඔබතුමා අද මේ සභාවේ ඉඳගෙන ඔබතුමා අපිට කියන අනුමත කරන්නයි කියලා අනුරාධපුර මහා විහාර විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 400ක් අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයෙන් රුපියල් මිලියන 300ක් මහනුවර බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රුපියල් මිලියන 200ක් පළාත් සභා සඳහා වෘත්තීය අධ්‍යාපනයේ නගා සිටුවීමට වෙන් කරපු මිලියන 450ක් ජාතික සන්නාමකරණය සඳහා වෙන් කළ රුපියල් මිලියන 100ක් එතනින් ඉවත් කරලා යොදවණ්ඩලු ජනාධිපතිවරයා තීන්දුව කරන විශේෂ සංවර්ධන වැඩසටහනවල ඉමන් අහන්නේ ගරු අමතිතුමනි, දැන් මෙහෙම වෙනසක් කරනවා නම් ඇයි ඔබතුමාට බැරි රුපියල් මිලියන 8750ක මුදල මේ රටේ ස්මාර්ට් ක්ලාස් රූම් වෙනුවෙන් වෙන් කරන්න? මේ කරන්න හදන්නේ ප්‍රෙසිඩෙන්ෂියල් ඉලෙක්ෂන් එක ජනාධිපතිවරණය හෝ තවත් මැතිවරණයක් කේන්ද්‍ර කරගෙන. අපි දන්නේ නැහැ මොන මැතිවරණයක් එනවද නැද්ද කියන කතාව. දැන් මේ සභාවේ කියුණා මැතිවරණේ කල් දාන්නත් හදනවයි කියලා. අපි හිතනවා එහෙම නොවේයි කියලා. මේ ඇත්ත වශයෙන්ම මේ මැතිවරණේ කොන්ත්‍රාත් දීලා කොන්ත්‍රාත්කාරින්ට සල්ලි දෙනවට වැඩිය නරකද මේ ස්මාර්ට් ක්ලාස් රූම්ස් වලට මේ මුදල වෙන් කරන්න? අවින්න ඔබතුමා මේ බොහොම හොඳ සංකල්පය කතා කරා මේ අධ්‍යාපනයේ වෙනස ගැන. ඇයි මේ රුපියල් මිලියන 8750ක මුදල රටේ අධ්‍යාපනයට යොදවන්න බැරි? ඇයි ස්මාර්ට් ක්ලාස් රූම් වලට යොදවන්න බැරි? මං අහන්න කැමති ඔබතුමාගේ මේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, රජයක් වුණාම රජයේ සංවර්ධන වැඩ සියල්ලම තුලනාත්මකව කරන්න ඕනේ. ගුරුවැටුප් ගෙවන්න විතරක් 90% පුනරාවර්තන වීදමක් යනවා අපේ රටේ. එතකොට ප්‍රාග්ධන යෙදුම් තින් ඉතාම සීමිත ප්‍රමාණයක්. දැන් ඔය විෂමතාව ඉවත් කරන්න ගියොත් ඒ ටික කරන්න හම්බ වෙන්නේ නැහැ. එක පැත්තකින් දේශපාලඥයෝ කියන විෂමතාව ඉවත් කරන්න. ඒ පැත්තෙන් තමයි කතා කරන්නේ. ඒ ඡන්දේ තමයි. ඡන්ද ගන්න තමයි ඒක කතා කරන්නේ. නැතුව වෙන මොනක්වත් නෙමෙයිනේ. එතකොට විෂමතාව එහෙන් දෙනක මං කියනවා මෙහෙන් ස්මාර්ට් ක්ලාස් රූම් එක හදන්න. ඔව් ඒකත් හදන්න ඕනේ. ගුරු පුහුණුව කරන්නත් ඕනේ. මේ ඔක්කොටම තින්නේ මේ තීන මුදල් ප්‍රමාණය තමයි අපිට කළමනාකරණය කරන්න තියෙන්නේ. That is the financial management. හරි. ඒක නිසා මම ඉතාම කැමති ඔබතුමා කිව්වාගේ ওই 8500 මට ලැබෙනවා නම් මම මැතිවරණයට කලින් ඕකත් කළා විශාල බලපෑමක් කරනවා මැතිවරණ ව්‍යාපාරයටත්. ඔව්. ඔව්. බලන්න බලපෑමක් කියන්නේ මෙහෙමයි. බලපෑමක් කියන්නේ මැතිවරණේ ඡන්දවල කාරණයක් නෙවෙයි. මැතිවරණයේදී මතු කරන ප්‍රශ්න වලට බරපතල පිළිතුරක් අපිට අධ්‍යාපනයෙන් දෙන්න පුළුවන්. දැන් මන් දැක්කා පොඩ නෑ ඔබතුමාට අදාළ වෙන්නේ නෑ. මේ ඉන්නකෝ මම මේ කියන එක ඔබතුමාට අදාළ වෙන්නේ නෑ. දැන් රෑට එක්තරා මාධ්‍යයක යන මේ ප්‍රවෘත්තියට කලිනුයි මැද්දෙනුයි අගයි යනවා මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ප්‍රවර්ධනය කිරීම එකක් සහ දැනුම සන්නද්ධ ඔය ඔක්කොම අපි දන්නවා. හරි. ආණ්ඩුව කැසිනෝ ගිහිල්ලා
කළු සල්ලි සුදු කළා සල්ලි හොයලා නෙමෙයි මේ 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 සල්ලි වෙන් කරන්නේ. එහෙම එන අයත් ඉන්නවා. සමහරු මාකටිං තියරිස් දාන. අපි මාකටිං කළා මේ රට ඉස්සරහට හදමුයි කියලා. අපි ඒව කියන්නේ නැහැ. ඒ ඔක්කොම කරබේ කතා කරන කට්ටිය තමයි පහුගිය අවුරුදු 4 5 මේ රට මෙතෙන්ට ගේන්න උදව් කළේ. කොවිඩ් 19 තියෙන වෙලාවේ එන්නත් ගෙන්නලා හිටන් ඒකෙනුත් අපිටයි වුනේ. ඒකේ හෝටල් තියාගෙන ගිහිල්ලා උදේට හිරිබත් කෑල්ලක් දීලා 14,000ක් ගත්තා. මගේ මේ පුද්ගලික අත්දැකීම් තියෙනවා. මේගොල්ලෝ තමයි මාකටිං කරලා හිටන් ජනාධිපතිවරණ දිනවන්නේ යන්නේ. හරි, එහෙම කට්ටියකුත් ඉන්නවා. ඊයසරේ හිටපු ජනාධිපතිතුමා උදේට ඇදලා දාපු කට්ටිය තමයි සමහරු. අනිත් අයත් එහෙමයි. මේ රටේ තියෙන ටයිල්ස් ගෙන්නන එක නැවැත්තුවා. නැවැත්තුවම පරණ ටයිල් උත් එක්ක ඔක්කොම විකුණුවා. ඔබ කොමෝඩේකට රුපියල් 40,000 120,000 ගන්න උනා මේ රටේ මිනිසුන්ට. දැන් මේ මුදල් නෙවෙයිද වීදම් වෙන්නේ වේදිකා ගන්න? රැස්වීම තියන්නේ. මේ මේවත් කතා කරන්න නෝ මේ මේ ඔබතුමන්ලගේ වේදිකාවේ මේවා කතා වෙන්නේ නැහැ. මේ මම එකයි කිව්වේ.
හරි හරි. කරුණාකර දැන් 12යි වෙලාව. ඈ
පොඩ්ඩක් ඉන්න. නෑ නෑ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. එකපාර
මම
පොයින්ට් ඔෆ් ඕඩර් 100ක් දැම්මොත් 100ටම උත්තර දෙන්න.
හැබැයි
අපි ඇත්ත කියන්න ඕනේ. ඔය එකට සම්මාදම් වෙලා නැහැ.
දීලා දීලා පොයින්ට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු නෑ ගරු ගරු කතානායකතුමනි, මම ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා මට සහය ලබා දෙන්නට අපේ ගරු ඇමතිතුමා ඉදිරිපත් වීම ගැන. මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් ඔබතුමා සූදානම්ද කියපු දේ කරන්න. ඔබතුමා සූදානම්, දැන් ඔබතුමාගේ කටින්ම කිව්වා ඔබතුමා කැමතියි කියලා. මේ මිලියන 8,750 ඒ මුදල එඩියුකේෂන් වලට යොමු කරන්න. අපි යෝජනා කරනවා මේ න්‍යාය පත්‍රයේ තියෙන ඒ මුදල් හුවමාරුව එලෙස සිදු නොවි අපි අධ්‍යක්ෂකම උස්සනවා මේ මිලියන 8,750 අධ්‍යාපනයේ යොදවන්න. ඔබතුමා සූදානම්ද ඒ සංශෝධනය කරන්න? නෑ නෑ නෑ, ඔබතුමා සූදානම්ද ඒ මොකද එහෙම බැරි? දැන් ඔබතුමා it's called walking the talk, walk the talk. ඇමතිතුමා කියනද? ආ රයිට්, ඕකේ ඕකේ answer, ඕකේ answer කරලා
අරු කතා නායකතුමනි,
TRC
මගින් පොඩක් ඉන්න. TRC මගින් ස්මාර්ට් බෝඩ් 1,500ක් ලබා දෙන්න. දැන් මේ වෙනකොට ඒගොල්ලෝ ඒ වගේම අහපු ප්‍රශ්නට එන්න එපානේ ප්‍රවේශය. මේ මේ පාසල් ඩිජිටලයිස් කරනවා
කියන්නේ එකපාර
මේක විදිහට
ප්‍රශ්න තුනක් තියෙනවා.
හරි, මේක මුදල් අමාත්‍යාංශය මගින් හදලා තියෙන අස්තමේන්තුවක්. ඒක මුදල් අමාත්‍යාංශය හදලා තියෙන අස්තමේන්තුවත් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි සහයෝගය දෙන්නත් ඕනේ. නැත්තම් රටක පාර කියන්න බෑ, පාලම කියන්න බෑ, පාසල් ගණනාවක් මේ මේ සුලිසුලඟයි සුලිසුලඟුළු මේ ගම් වතුර නිතා විනාශ වෙලා තිනෝ. ඉක්මනට ඒව හදන්න ඕනේ. ඒවට ප්‍රතිපාදනත් යනවා මේකෙන්. එතකොට ඒ අතරතුර මීට අමතරව වෙනම TRC කින් බෝඩ් 1,500ක් ගන්න වැඩේ දැන් කෙරීගෙන යනවා. ඊළඟට චීනෙන් $20 million ග්‍රාන්ට් එකට ෆීසිබිලිටි එක ඉවර කළා. දැන් ඒකේ අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. මේ දෙක එකතු වෙනකොට ඔය ඔබතුමා කියන පළවෙනි අදියරේ 8,500ට වඩා මිලියන වැඩ කිරිසක් කෙරෙනවා. ඉතින් එතෙන්ට මුදල් ලැබිලා තියෙද්දි ඒක ක්‍රියාත්මක වෙද්දි මේ මුදල් අරගෙන එතෙන්ට දාන්න ඕනේ නැහැ. හැබැයි මේ මුදල පුළුවන් මේ ෆේස් 1 එක ඉවර වෙනකොට මේ හා සමන මුදලක් දෙනවා නම් ඊළඟ අවුරුද්ද කාට හරි පුළුවන් මේ වගේ කීම බාර ගන්න කෙනෙකුට, මගේ වගේ කීම බාර ගන්න කෙනෙකුට දෙවෙනි අදියර බොහොම සාර්ථකව ක්‍රියාත්මක. ඒක ඔබලට ඔබතුමාට උත්සාහ කරන්න පුළුවන් ඒක. You can try.
ඔබතුමාලා සියල්ල වගකීමෙන් කටයුතු කරන්න දැන් 12යි. ඈ තාප් ඈ ඔබතුමා දැන් විනාඩි අරගෙන දැන් පැය දෙකක් කරන් තියෙනවා.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමයි යෝජනා කරේ මිලියන 8,750 අධ්‍යාපනයට ලැබෙනවා නම් සතුටුයි කියලා. මම යෝජනා කරනවා ඒ වෙනස කරන්නට ඔබතුමා අද මුල පුරන්න.
හරි, රත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය ගන්න.
න්‍යායපත්‍රයට යෝජනාවක් එන්නේ යම් ක්‍රියාදාමයක් අනුගමනය කළා. වැසීෂ එක එක විදිහට උනක වෙනස් කරන්න බෑ.
ගරු කථානායකතුමනි,
ඔබතුමා දැන් තව කාලේ නාස්ති කරන්න ස්වාමීන් වහන්සේ.
ගරු කථානායකතුමනි, අද දින මම යොමු කරන්නේ බුද්ධ ශාසන අමාත්‍යතුමාටත් ඒ වගේම මං හිතනවා වනජීවී හා වන සංරක්ෂණ අදාළ ඇමතිවරුත් මේ සම්බන්ධයෙන් උත්තරයක් ලබා දෙයි කියලා. මේ වෙන විට සමාජය තුළ උතුරු හා නැගෙනහිර බෞද්ධ ඉඩම් දේශීය හා ව්‍යාපාරිකයන්ට ජාතිවාදී පදනම, එවැගේම අනාගත දේශපාලන අභිලාෂයනුත් සමග ලබා දෙන බවට මතයක් උතුරු නැගෙනහිර ස්වාමින් වහන්සේලා, එවැගේ මේ පළාත්වල ජීවත් වෙන ජනතාව අපට දැනුම් දීලා තියෙනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා ඉඩම් මෙසේ සමාගම්වලට බෙදා දීමට රජය කැබිනට් මණ්ඩලය තුළ කිසියම් තීන්දුවක් ගෙන තියෙනවද? එහෙම නැත්නම් ඒ තීන්දුවක් නොගෙන අත්නොමතිකව කවුරු හරි කටයුතු කරනවද? පුරාවිද්‍යා ඉඩම් යම් කිසි ආකාරයක කැබිනට් මණ්ඩලය තුළ තීරණය පමණක් තීන්දුව ගත හැකිද යන්න මේ ගරු සභාවෙන් මම විමසා සිටිනවා. ඒ වගේම වන සංරක්ෂණ හා වනජීවී ඉඩම්ද මෙලෙස විවිධ මට්ටමින් මේ ආකාරයෙන් යම් යම් අයට ලබා දීමට කටයුතු කරමින් තිබෙන බව දැනගන්නට තිබෙනවා. විශේෂයෙන්ම පුරාවිද්‍යා ඉඩමක් යනු පොදු වස්තුවක්. ඒක මානව සංහතිය උරුමක්. එක් ජාතියකට හෝ එක් ආගමකට අයත් දෙයක් නොවේ. ඕනෑම පුරාවිද්‍යාත්මක ස්ථානයක් මානව සංහතිය උරුමයක් ලෙස සලකනු ලබනවා. ඒ අනුව අත්නොමතිකව වර්තමාන රජය අනාගතයේදී යම් යම් කොටස්වල ඡන්ද ලබා ගැනීමේ අරමුණේ මෙසේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙලෙස අත්නොමතිකව අත්පත් කර ගැනීම සිටින බව දැනගන්නට ලැබී ඇත. ඒ පිළිබඳ මම මේ ගරු සභාවේ මෙසේ ප්‍රශ්න කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් නැහැ, ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ තුළ විශාල අර්බුදයකට අද අපි මුහුණ දීලා තියෙනවා. මං හිතන්නේ මේ ගරු සභාව මේ තීරණ බොරදියේ මාළු බානවා කියලා අපි කතාවක් ප්‍රසිද්ධ කියවනක් තියෙනවා. මේ ව්‍යාකූලත්වය තුළ රටේ බරපතල විනාශකාරී තීන්දු කැබිනට් මණ්ඩලය ඇතුලේ තීන්දු ගනිමි නිසා ඊට පිටින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එනිසා මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ අවධානය යොමු කරනවා ඇතයි කියලා බලාපොරොත්තු වෙනවා.
සභානායකතුමා,
උතුරු හා
කැමවේ කිය ගන්න ඔබතුමා එකඟ වෙනවද?
එකඟ. උතුරු හා නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ඉඩම් කොච්චර පවතිනවද? එම ඉඩම් මේ වන විට යම් කිසි සමාගමකට හෝ කණ්ඩායමකට ලබා දීලා තියෙනවද? එසේ නොමැතිනම් එම ඉඩම් ලබා දීමට කටයුතු කරන්නේද? එමෙන්න පරිසර ඇමතිතුමාගෙන්ද වනජීවී ඇමතිතුමාගෙන්ද මේ පිළිබඳ වන සංරක්ෂණ හා වනජීවී ඉඩම් කුමන ආකාරයක හෝ විවිධ සමාගමකට පවරා දීමට විශේෂම උතුරු හා නැගෙනහිර සැලසුම් තිබේද යන්න පිළිබඳ මේ සභාව දැනුවත් කරන සැටේ ඉල්ල සිටිනවා. ගරු කථානායකතුමනි, මම පොඩි වෙලාවක් ඉල්ල සිටිනවා. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මැතිතුමත් ඉන්න මේ සභාවේ මේ ඉදිරිපත් කරපු අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණයේ දීපු තීන්දුව ගැන මේ සභාවේ විශාල ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළා. ඊට විරුද්ධව නඩු දාලා තියෙන්නේ බෞද්ධ මහා සම්මේලනය ඇතුළු ස්වාමින් වහන්සේලා. ඒදි විශේෂයෙන්ම මේක අපේ බෞද්ධ නීතියටත් යම්කිසි බලපෑමක් එනවා. උදාහරණයකට ගත්තොතින් අපි අපේ නීතියට අනුව මේ විශේෂයෙන්ම නියුට කියන අයට නැත්තම් අපි කියනවා ඒගොල්ලට මේ නපුසක ඒ අය පැවිදි කරන්න තහනම් අපට උපසම්පදා දෙන්නත් තහනම්. ඒක හේතුවක් තියෙනවා. ඒගොල්ලගේ මානව හිමිකම් රැක ගන්න පුළුවන්. නමුත් විශේෂ ගෞරවාන්විත සභාවකට ඒ කියන්නේ නපුන්සකෙක් අපිට ජනාධිපති කරන්න පුළුවන්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. ජනාධිපති විජේදාස රාජපක්ෂ මැතිතුමා නීතිය තියෙනවද නැද්ද කියලා මම නම් කියන්නේ නපුන්සකෙක් ජනාධිපති කරන්න එපා කියලා. ඉතින් ඒකත් මේ සභාවේ මම යොමු කරනවා. මොකද මම ඒක ඔබතුමාට බාධා කළේ නැහැ වෙලාව කාලය යන නිසා. ගරු විදුරු වික්‍රමනායක මැතිතුමාගේ මේ සම්බන්ධයෙන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට යොමු කළේ ප්‍රශ්නේ ඔබ වහන්සේ කියපු අන්තිම ටික නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න වලට උත්තර එක ඇමුණුම එකයි සඳහන්, දෙක නැත, තුන නැත, හතර නම් ගරු කථානායකතුමනි අපේ විෂය අමාත්‍යාංශ විෂයපතේට නොයේ ආයත්වන්නේ නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ අදාළ අමාත්‍යතුමියට ඒ වෙනින් එවිත යොමු කරලා මේ සඳහා උත්තර ලබා දෙන්න. මේක සභාගත කරන්න, මේක සභාගත මේ සභාගත කරන ගරු කතානායකතුමා.
කොහොමද සුදී? අමාත්‍යංශ නිවේදනයේ අනුපස්කෝල් මැතිතුමා.
ඒක නෙමෙයිද? ගරු කතානායකතුමනි, අමාත්‍යංශයට අපිට අදාළව තියෙන 27.2 යටතේ ඊයේ තිබිච්ච අභාත්‍යන් සම්බන්ධ ප්‍රශ්නය ඒ සඳහා පිළිතුරු දීමට තමයි සූදානම් වෙන්නේ.
ඒක තමයි පිළිතුරු දෙන්නේ ප්‍රකාශයක් හැටියට.
හොඳයි. ගරු කතානායකතුමනි, එහි පළවෙනි ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිළිතුරු ලබා දීලා තියෙනවා දැන්ටමත්. දෙවෙනි ප්‍රශ්නයටත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිළිතුරු ලබා දීලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය, ඒ පිළිතුර ආබාධ සහිත වයස අවුරුදු 16-35 අතර තරුණ ප්‍රජාවට වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට දිවෙන පුරා වෘත්තීය පුහුණු ආයතන 11 ක්‍රියාත්මක කරනු ලැබේ. පසුගිය වසර 5 තුළ වෘත්තීය පුහුණුව නිම කළ අභ්‍යාසලාභීන් සංඛ්‍යාව 1087කි. ආබාධිත ප්‍රජා වෙනුවෙන් වෘත්තීය පුහුණුව සඳහා මාර්ගෝපදේශක සංග්‍රහයක් වෘත්තීය පුහුණු ආයතනයන්හි අභ්‍යාසලාභීන් සංවර්ධනය සඳහා මාර්ගෝපදේශක සංග්‍රහය නමින් 2023 වසරේ සම්පාදනය කර ඉල්දක්වා ඇත. බැංකු ණය සම්බන්ධයෙන් මූල්‍ය ආර්ථික සායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් යොමු කර ඇති පිළිතුර මෙසේ වේ. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහය සහිතව දේශීය අරමුදල් භාවිතයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම දෙකක් යෝජනා කර ඇත. ඒ යටතේ නව ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයන් සඳහා අවධානය යොමු කර ඇත. වෘත්තීය පුහුණුවක් ලබාගත් ආබාධ අයටද මෙම සුළු හා මධ්‍යම පරිමාණ විශේෂ ණය යෝජනා ක්‍රමය මගින් ණය ලබා ගත හැක. ආබාධ වීම නිසා මෙම ණය ලබා ගැනීම සඳහා බාධාවක් නොවේ. අදාළ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බැංකුවලින් එවැනි අයට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් හා බාධාවක් ඇතිවෙන්නේ නම් ඒ අවස්ථාව අනුව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඊට මැදිහත් වී කටයුතු කළ හැකිය. එමෙන්ම අප අමාත්‍යාංශයටද එවන් බාධා පමුණුවන්නේ නම් බැංකු මගින් අපට ඒ සඳහා මැදිහත් විය හැක. එම ප්‍රශ්නාංක 4, එයත් මුදල් ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් යොමු කර ඇති පිළිතුර 5 පරිදි වේ. අස්සසුම ප්‍රතිලාභී හිමි පවුල්වල සිටින ආබාධ සහිත පුද්ගලයන්ට සහ වකවඩු රෝගීන්ට දීමනා ලබා දීමේදී එය අස්සසුම ප්‍රතිලාභයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු කරන බවට සලකන වාර්තා අසත්‍ය වේ. එසේ ආබාධ ප්‍රජාවිනු වෙන්කරන මුදල් අස්සසුම මගින් අස්සසුමට අන්තර්ග්‍රහණය කිරීමක් සිදුවන බව ඉතාමත් පැහැදිලි. අස්සසුම සුභසාධන ප්‍රතිලාභ ලබන අඩුවයදන් ලාභී ජන කණ්ඩායම්වලට අයත් පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්ට සහ වකවඩු රෝගී පුද්ගලයන්ට මෙම දීමනා හිමි වේ. එම දීමනා එම පවුලේ සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ සහ වකවඩු රෝගී පුද්ගලයන්ගේ ගිණුමට බැර කිරීම අස්වැසුම් වැඩසටහනේ පරිගණන පද්ධතිය මගින් සිදු කෙරේ. එම පවුලේ අස්වැසුම ප්‍රතිලාභයේ වෙනම ගෙවන අතර එයට මෙම දීමනා අන්තර්ග්‍රහණය වීමක් සිදුවන්නේ නැත. අස්වැසුම ලබන පවුලක ආබාධ සහිත පුද්ගලයෙක් හා වකුගඩු රෝගී පුද්ගලයෙක් සිටී නම් එම දීමනා තුනම වෙන වෙනම වශයෙන් හිමිවේ. එමෙන්ම පුද්ගලයාගේ දීමනා යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව අනුමත වූ පසු ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයන්ගේ දීමනා අස්වැසුම් පරිගණන පද්ධතිය හරහා එම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට බැර කෙරේ. මෙම ගෙවීම් ක්‍රමය 2024 ජූනි සිට පාර්ලිමේන්තුව අනුමත වී එම කටයුතු සිදු කරන බැවින් ජූලි මාසයේ සිට ඉහත ක්‍රමවේදය මගින් ගෙවීම් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. එතෙක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම දීමනා ගෙවීමට කටයුතු සලසා ඇත. ඒ අනුව මේ වන විට 2024 ජනවාරි මාසයේ සිට ජූලි මාසයේ දක්වා ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිකුත් කර ඇත. එබැවින් වැඩි කර ඇති දීමනා සමග 2024 අප්‍රේල් මාසයේ සිට එම දීමනා ප්‍රතිලාභීට ගෙවනු බවත්, එබැවින් වකුගඩු රෝගී දීමනා සහ ආබාධ දීමනා කිසිදු අඩුවක් සිදු නොවන බවත්, එම දීමනා රුපියල් 7500ක් වන බැවින් දැනටමත් දෙවනු ලබන බවත් දන්වනු කැමැත්තෙමි. ප්‍රශ්න අංක 5, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ මගින් යොමු කර ඇති පිළිතුර පහත පරිදි වේ. ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ රැකී අවස්ථා ලබා දීම සඳහා විශේෂම 3% සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න අගල තියෙන්නේ. සම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 27.88 සහ 1.199 නිකුත් කර ඇත. විවෘත තරග විභාග මගින් සමත් වී පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී පුරප්පාඩු වලින් 3% ආබාධ පුද්ගලයන්ගෙන් සම්පූර්ණ කර ගැනීම සඳහා අදාළ සේවාවන් බඳවා ගැනීමේ පටිපාටි අනුගමනය කරමින් බඳවා ගැනීම සිදු කරයි. නමුත් ගරු කථානායකතුමනි, ආබාධ ප්‍රජාවට මෙම ක්‍රියාවලිය තුළ අසාධාරණයක් සිදු වෙනවා කියලා අපි පිළිගන්නවා. මොකද එකම ප්‍රශ්න පත්‍රයට ආබාධ කෙනෙක් මුහුණ දීමේදීත් සාමාන්‍ය පුද්ගලෙක් මුහුණ දීමේදීත් එකම ආකාරයට මුහුණ දුන්නොත් ආබාධ පුද්ගලයාට අසාධාරණයක් සිද්ධ වෙන ඒ නිසාම ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවත් අධ්‍යාල අමාත්‍යාංශ වලටත් එක වෙනස් කිරීම සඳහා අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රශ්නාංක 6, ආබාධ සහිත තැනැත්තන්ගේ අයිස්වාසයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම. ඇත්ත වශයෙන්ම මේක 2007 පටන් ගත්තේ. 2007 ඉඳන්ම මෙම කෙටුම්පත දිගින් දිගට විවිධ හේතු නිසා අවසන් කරගන්න බැරුණා. නමුත් මේ වන විට මම අමාත්‍යාංශ වැඩකටයුතු ආරම්භ කරගත්ත පස්සේ විශේෂම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමා, විශේෂම ජනාධිපතිතුමා විශේෂයෙන් මේ සඳහා මැදිහත් වුණා. ඒ වගේම මේ වන විට ඩලස් අලහප්පෙරුම් ඇමතුමා, ආබාධ සංසදේ පාර්ලිමේන්තු සංසදයේ ඩලස් අලහප්පෙරුම්තුමා, ඒ වගේම අපේ මధుර විතාන මන්ත්‍රීතුමා ඇතුළු විවිධ පිරිස් සහයෝගය ලබා දෙනවා. ඒ ලබා දීම තුලින් ඉතාම සාර්ථකව ආබාධ වැඩසටහන් ක්‍රියාත්මක වන සියලු දෙනාගේ සහයත් මේ අවස්ථාවේදී අපි උස්තිපූර්වක මතක් කරනවා. ඒ අනුව කෙටුම්පත පනත සකස් කිරීම අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සිදු කරනු ලබනවා. ඒක ආබාධ සභාවට, පාර්ලිමේන්තු ආබාධ සභාවට සව සතියක් දෙකක් තුල ඉදිරිපත් කරන්න එකඟ වුණා. ඒ වගේම සංඥා භාෂා පනත් කෙටුම්පත පිළිබඳව අනුකූලතා සහතිකය ලබා ගැනීම සඳහා 20/24 පෙබරවාරි මාස 12 දින නීති කෙටුම්පත් සම්පාදක විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ තියෙනවා. ඒ වගේම ප්‍රශ්නාංක 7, ඔව් පිළිතුර ඔව් අංක 14.67.15 දරන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රවේශ පාසුකම් නියෝග ගැසට් නිවේදනය 2006 ඔක්තෝබර 17 දින නිකුත් කර ඇත. කෙසේ වුවද වර්තමාන තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් තවදුරට සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඒ වන විට අදාළ කමිටුව මගින් සංශෝධන සිදු කරමින් පවතී. ප්‍රවේශ පිළිබඳව නව සියලුම ගොඩනැගිලි, ඒ ප්‍රවේශ පහසුකම් සහිතව බොහෝ ගොඩනැගිලි 90%ක් වගේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙන එක යම්ම අඩුපාඩු සකස් කිරීම සඳහා තමයි අලුතෙන් අපි කමිටුවක් පත් කරේ. ඒකේ නැවත සංශෝධනයන් කරනවා. පැරණි ගොඩනැගිලි පිළිබඳව තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම ප්‍රශ්න අංක 8, ඒකට පිළිතුර අඩුවක් පවතින බව වාර්තා වී නොමැත. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සුදුසු රක්ෂණාවරණයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික රක්ෂණ සමාගම් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර එම යෝජනාවලිය සඳහා එකඟතාවයක් සහ අදහස් විමසීම් ලිපි යොමු කර ඇත. ඒ සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සම්බන්ධයෙන් ජූලි මාස පළමු සතියේ රක්ෂණ ආයතන සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළ තියෙනවා. ඒක බොහෝ දුරට අපිට සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න අංක 9, සමාජ සේවා දෙපාර්තමේන්තු යටතේ සංඥා භාෂා පරිවර්තකයන් 6 දෙනෙකු සේවය කරන අතර ඔවුන් 6 දෙනා විසින් රාජ්‍ය මට්ටමින් දිවයින පුරා විසිරි සිටින ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා ඉටු කරන ලබයි. මහජනතාව සඳහා තොරතුරු ලබා දෙන එක් මාධ්‍යයක් වන ප්‍රවෘත්ති විකාශනයෙන් මගින් ජාතික රූපවාහි නාලිකාවේ දහවල් 12 සහ රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශනයේ සඳහා අප දෙපාර්තමේන්තුවේ සංඥා භාෂා පරිවර්තනකරු පරිවර්තන සේවය ලබා දෙන අතර සිරස නාලිකාවේද රාත්‍රී 7 ප්‍රවෘත්ති විකාශනයේ සඳහාද පරිවර්තන සේවය ලබා දෙනු ලබයි. ඒ අනුව මෙමගින් ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා තොරතුරු සන්නිවේදනය කරනු ලබයි. ඒ අනුව ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා කළමනාකරණය වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියටත් කටයුතු කරනු ලබයි. එමෙන්ම හදිසි තත්ත්වයකදී ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතුව සකස් කළ හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය විසින් දැනුම් දී ඇත. ඒ කියන්නේ ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමේදී මේ ප්‍රශ්නය තුළ යොමු කරලා තියෙන ඒකත් සංඥා භාෂා ක්‍රමය ඔස්සේ ප්‍රවෘත්තිවලදී විකාශනය කරන්න පුළුවන්ද කියන එක. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එකඟතාව පළ කරලා තියෙන අපේ අමාත්‍යාංශයේ ඒ භාෂා පරිවර්තන අපි ලබා දෙන්න පුළුවන් එනුව ඒ කටයුත්තත් ඉදිරියේදී කරනවා. ස්තුතියි කතානායකතුමනි.
ඔව් මේ ස්තුතියි.